You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
Epilepsi ihmetnettem apastın mağarı yanıyın handununu ruhkiye pilbende ve menüember mağası tülü vedipürü katabha vınva Australia ve tevagime lukiye venat buhur atıval velat. İdin, me apast mağarı ruhkiye pilbende ve katakırını mağası edi, api e ruhkiye pilbende ve danu atıvanı taymeye sudanım var ne, sandı hapit samgı katabha dek tukarkanın api Melbourne nurin vaydı jani pranandu. Vaydı jani api obu aybuan kile pilganı SBS Singhla verisitahanıca.
Aybon.
Obayde jani api me kathabha aarambha karumuda api mulin mahanduna denna puluwanda me apas mare kinna roge kumakda kiyala?
Me rogeya snayu sambandha rogeyak. Etakota meemas pore apas mare walippu yana wacana walin hadunnana de fitte fit tattayak ekenne walippu tattayak nithara nithara athivime pravanathawayak tiyana roge tamai apas mare kiyala kiyanne. Ekenne ape palanayen torawa ape ange tiyana muscles එහෙම නැත්නම් මාංශපේශී ක්‍රියාකාරී වෙලා අර ගැහෙන තත්ත්වය තමයි අපි ෆිට් එකක් කියලා සමාජයේ හඳුන්වන තත්ත්වය. එතකොට එවැනි තත්ත්වයක් උන්න නැතුව නැවත නැවත ඇතිවීම තමයි අපස්මාර රෝගය කියලා කට හඳුන්වන්න පුළුවන්.
එතකොට ඇත්තටම මේ රෝගය සඳහා විශේෂ හේතුවක් තිබෙනවද?
විවිධ ආකාර හේතු තියෙන්න පුළුවන්. හේතු කීපයක්. එකක් හෙඩ් ඉන්ජරි කියන්නේ හිතට ඇතිවන තුවාල හිත කොහේ හරි වැදීම ඒ වගේ තත්ත්වයක් නිසා මේක වෙන්න පුළුවන්. අනිත් එක ඉන්ෆෙක්ෂන්ස් ඒ කියන්නේ ආසාදන තත්ත්ව මෙනින්ජයිටිස් එන්කෙෆලයිටිස් ඒ කියන්නේ මොලේ ආසාදන මොලේ පටලවල ආසාදන ඒවා නිසාත් වෙන්න පුළුවන්. ඒ වගේම මොලේ ව්‍යුහගත ඇබ්නෝමැලිටිස් ඒ කියන්නේ ස්ට්‍රක්චරල් ඇබ්නෝමැලිටිස් නිසා එන්න පුළුවන්. මේ දේවල් තමයි ජෙනටික් ෆැක්ටර්ස් වලට අමතරව පරම්පරාවෙන් එන රෝගයකට අමතරව ඒ රෝගී තත්ත්වයක තිබිය හැකි හේතු. ඇත්තටම එපිලෙප්සි වලට තියෙන හේතුව හරියටම මේකයි කියලා කාටවත් විස්තර කරගන්න තාමත් අමාරුයි.
ඔය එතකොට මේ රෝගය ඇත්තටම අපිට හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද, මොන වගේ තත්ත්වයන් අනුවද අපි දැනගන්නේ මේවන් රෝගී තත්ත්වයකට මුහුණ පාලා ඉන්නවා කියලා යම් පුද්ගලෙක්?
ඔව්, ඇත්තෙම මේක ඩයග්නෝස් කරන්නේ ස්නායු සම්බන්ධ විශේෂඥයෙක්. මේකෙදි දැන් අපි මුලින්ම දකින දේ තමයි ෆිට් එපිසෝඩ් එකක්. එකක් තමයි හැමෝම දන්න ෆිට් එක. ඒ කියන්නේ අතපය දරදඬු වෙලා ගැහෙන්න පටන් ගන්න එක. ඒක ජෙනරලයිස් එපිලෙප්සි. ඒ කියන්නේ මුළු ඇඟටම බලපාන එපිලෙප්සි එක. දෙවෙනි එක තමයි ඇඟේ එක කොටසක්, එක්ක අතක් කකුලක්, එහෙම නැත්නම් මූණේ මොකක් හරි කොටසක් ඒවා ගැහෙන එක. එතකොට එක කොටසක විතරක් ඇතිවන ෆිට් තත්ත්වය. ඒක පාර්ෂල් එපිලෙප්සි. තවත් එකක් තියෙනවා. ඒක කුඩා දරුවන්ගේ හැම නිතර දකින්න තියෙන තත්ත්වයක්. ඒකට කියන්නේ ඇබ්සෙන්ට් සීෂර්ස්. ඒ කියන්නේ සමහර වෙලාවට පොඩි දරුවෝ පන්ති ඉන්නකොට විනාඩියකට දෙකකට ඒගොල්ලන්ට ඒ වටපිටාවේ සිදුවන දේ මතක නැත්නම්, ඒ කියන්නේ කවුරු හරි පන්තියේ ටීචර් කෙනෙක් වගේ කියනවා නම් ඒ දරුවා නිකම් බලාගත්තුවට බලාගෙන විනාඩියක් දෙකක් ඉන්නවා, එයා කියන දේ ඇහෙන්නේ නැතුව යනවා, ටීචර් කතා කරන එක ඇහෙන්නේ නැහැ, යාළුව කතා කරන එක ඇහෙන්නේ නැහැ කියනවා නම් ඒකත් ඇත්තටම අපස්මාර රෝගී තත්ත්වයක්. මේන් එක හෝ රෝගී ලක්ෂණයක් අපිට හඳුනා ගන්නට හැකි නම් ඒ වහාම ජීපි කෙනෙක් කරහා නායු වෛද්‍ය විශේෂඥෙක් වෙත යොමු විය යුතුයි.
දැන් අපස්මාරය කියලා කිව්වම මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි ඒ රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් සහ ඒ පුද්ගලයනුත් විශේෂයෙන්ම සැලකිලිමත් යුතු කරුණුත් තිබෙනවා නේද? අපි ඒ පිළිබඳවත් දැනුවත් කරන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම දැන් එපිලෙප්සි කියන රෝගී තත්ත්වය තියෙන කෙනෙක් ස්නායු වෛද්‍යවරයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මත යා නියම කරන බෙහෙත් ඒ පිළිවෙලටම ගත යුතුයි. එහෙම ගැනීමෙන් ඒ රෝගියාට සාමාන්‍ය පුද්ගලෙක් විදිහටම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ දේවල් ෆලෝ කරන්න ඕනේ. එතකොට මේ වගේ පිට් එකක් හැදීමේ අවදානමක් තියෙන රෝගියෙකුට එය ඇතිවීම වැඩි කරන සාධක තරමක් තිබෙනවා. ඒ නිසා නිතරම ඒගොල්ලෝ බලන්න ඕනේ ඒ සාධක ඉවත් කරන්න, අවොයිඩ් කරලා ඉවත් වෙන්න. එකක් තමයි නිදිමැරීම. ඒ කියන්නේ ඒගොල්ලන් දවසේ නිසි පැය ප්‍රමාණය නිදා ගන්න ඕනේ. ඕනෑවට වඩා රෑ වෙනකන් ඇහැරන් ඉන්නවත්, උදේ පාන්දර නැගිටිනවත් ඒගොල්ලන්ට හොඳ නැහැ. අනිත් එක තමයි ඇල්කොහොල්, ඒ කියන්නේ මද්‍යසාර භාවිතය. ඒගොල්ලන්ට කිතිම මේ ආයක සුදුසු නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි ෆ්ලිකරින් ලයිට්ස්, ඒ කියන්නේ ඩිස්කෝ ලයිට්ස් වගේ දේවල්. ඒගොල්ලන්ට ඒකෙන් උනත් අපස්මාරයේ හැදීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. ගොඩක් විට ඒ අය ආතතියට ලක් වුණොත් නැවතත් එපිලෙප්සි හැදීමේ chance එක වැඩි. එතෙම එපිලෙප්සි කක්ෂයක් තියෙන කෙනෙක්ට මූලිකව පරිස්සම් විය යුතු කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ගින්ගර, ඊළඟ එක ජලය, ඊළඟ එක උස ස්ථාන. ඒ තුනෙන් මේ එපිලෙප්සි හැදීමේ අවදානමක් තියෙන අය වඩා පරිස්සම් විය යුතුයි. අනිත් වඩා වැදගත් දේ තමයි අපි කවුරු හරි පිටත්වයකට, එහෙම නැත්නම් පිට එකක් හැදිලා ඉන්න කෙනෙක්ව දැක්කොත් අපි කළ යුතු ප්‍රථම ආධාර. එහිදී මුලින්ම කරන්න ඕනේ ඇත්තෙන්ම අපි ඒ පුද්ගලයාව වම් පැත්තට හරවන්න ඕනේ. මොකද එපිලෙප්සි පත්වයකදී කටින් සෙම පිටවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එම නිසා වම් ඇලයට හරවලා තිබ්බම එම සෙම උගුර හිරවලා පුද්ගලයාව චෝක් වීමේ අවදානම, ඒ කියන්නේ හුස්ම හිරවීමේ අවදානම අඩු වෙනවා. ඒ හින්දා එයාව වම් ඇලේ පැත්තට හරවලා වටේ තිබිය හැකි, ඒ කියන්නේ එම පුද්ගලයාට හානි විය හැකි දේවල් ඇඟට පෙරලිලා හානි, ඒ කියන්නේ අපි හිතමු වටේට තියෙනවා නම් කබඩ් හරි මොනවා හරි දෙයක් එයා අර ෆිට් එකෙන් එයාගේ අතපය ගැහෙද්දී එම අතපය වැදිලා වාවට තියෙන දේවල් එයාගේ ඇඟට පෙරලිලා යට හානියක් වෙන විය හැකි දේවල් අයින් කරන්න ඕනේ. ඊළඟට අපි කළ යුතු වඩා වැදගත්ම දේ තමයි, නොකළ යුතු දේ තමයි යාගේ කටට කිසිම දෙයක් දාන්න හරකයි. හැන්දි හෝ කිසි දෙයක් ඒ වගේ මතයක් තියෙනවා සමාජයේ. ඒක පොඩ්ඩක්වත් නොකළ යුතු දෙයක්. ඊළඟට විනාඩි 5කට වඩා, දල වශයෙන් කිව්වොත් විනාඩි 5කට වඩා පිට එක පවතිනවා නම්, මොකද පොඩි ෆිට් එපිසෝඩ් එකක් මේ විදිහට ෆස්ට් එයිඩ් වලින් අපිට බලන් ඉන්න පුළුවන් විනාඩි 5ක් යනකම්. මොකද ගොඩක් විට ඒක හරියනවා විනාඩි 5ක් ඇතුළත. එහෙම නොවුනොත් අපි 000 ඇම්බියුලන්ස් එකට කෝල් කරන්න ඕනේ. ඒ වගේම ඩ්‍රයිව් කිරීම, රත් ධාවනය සහ ෆිට් ඇතිවීම ගැන. එතකොට අපි මං කිව්ව විදිහට පිට් එක හැදෙන පුද්ගලෙක්ට, ඒ කියන්නේ එපිලෙප්සි ඩයග්නෝස් කරපු පුද්ගලෙක්ට රත් පැදවීමේදී ස්නායු වෛද්‍ය විශේෂඥවරයාගෙන් අනුමැතියක් අවශ්‍යයි. ඒ කියන්නේ එහිදී එම විශේෂඥ වෛද්‍යවරයා එම රෝගියාව ඇසස් කරලා එයා ඒ පිටත්වයේ නිසි පරිදි පාලනය වෙලා නම් එයාට ඩ්‍රයිවිං රෙකමෙන්ඩ් කරනවා. එහෙම නැත්නම් එහිදී සමහර විට රිය පැදවීම අනතුරුදායකයි. මොකද ඒක සමාජයටත් එම පුද්ගලයාටත් දෙන්නටම අනතුරුදායක වෙන නිසා රිය පැදවීම ගැන වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ පිළිස්සෙ හැදෙන අය.
වෛද්‍ය ජානි ප්‍රනන්දු, අපි ඔබට එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට මේ කරුණු ගෙනාවට.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.